පිළිසඳල්ද. ඔබේ ආලින්දයේ පිළිසඳ ගාත්මී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්.
මගේ රටට දළදාහිමි සෙවණයි, මගේ දෙයට දළදාහිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. මගේ රටට දළදාහිමි සෙවණයි, මගේ දෙයට දළදාහිමි සරණයි, සැපතින් සපිරුණු
ආයුබෝවන්. ලෝපුරා විසිරී සිටින දයාබර ශ්‍රී ලාංකික අසන්නෙන් අද 2017 පෙබරවාරි මාසයේ 26 වන ඉරිදා තින් සුපුරුදු පරිදි නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන්දෙරණ ඉරිදා සඳල්ලත් සජීවී රැගෙන ඔබ වෙතට පැමිණින්නේ පස්වරු 3:05 විනාඩි 15ට. ඉතින් සුපුරුදු පරිදි කාන්තිත්මත් පුරා හෝරාවක් ඔබ සතුටු සාමිජයේ දිනටයි බලාපොරොත්තු
වෙන්නේ. සුවඳ දැනි කුලගේ අසිරි දකි, ඒගේ ගැටුම් රැඳී සිරවි, තැවෙමින් දුකම විඳි.
ගැටුම් රැඳී සිරවි,
තැවමින් දුකම විඳී.
ඉතින් අද ඒ මුල්ම ගීතය ගායනා කරේ විශාරද ටීඑම් ජයරත්න කොළගී අසිරිය ගැන. ඉතින් ඒ ගීතය විශේෂයෙන් අද අපි තෝරාගත්තා අශානීට සහ පවිත්‍රී දෙන්නට. මම හිත දන්නවා මේ වෙලාවේ දැන් ගුවන් විදුලි සවන් දීගෙන එනවා. ඒ දෙන්නම් කොළගී අසිරිය විඳිනට ඉතාමත් ආසාවෙන් බලාපොරොත්තු ඉන්න දෙන්නෙක්. ඉතින් ඔබ වෙනුවෙන් තමයි මේ ගීතය තෝරාගත්තේ. අද මුලින්ම කියනවා නම් දැන් ප්‍රවෘත්ති වශයෙන් සඳහන් කළොත් බිල් ගේට්ස්ගෙන් ලෝකයට අනතුරු ඇඟීමක්. ජෛව රසායනික ත්‍රස්තවාදයේ ඉදිරි වසර 15 ඇතුළතදී ආරම්භ වීමේ අවධානමක් ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධානී බිල් ගේට්ස් සඳහන් කරනවා. ජර්මනියේ මියුනිෂ් නුවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවේදී බිල් ගේට්ස් මේ බව සඳහන් කරලා තියෙන්නේ. ජෛව තාක්ෂණික අවිභාවිත ත්‍රස්තවාදීන් ආරම්භ කළොත් වසරකදී කෝටි 3ක පිරිසක් ඊට ගොදුරු විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ න්‍යෂ්ටික යුද්ධයකට සහ දේශගුණික විපර්යාස වලින් සිදුවිය හැකි විනාශයකට බොහෝ සෙයින් සමාන විය හැකි බවයි පෙන්වා දෙන්නේ. වර්තමානයේදී ලෝක රාජ්‍යයන් අතර ජාතික ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ යොමු කර අවධානය ඉතා අඩු වී ඇති අතර තර්ජනය තාක්ෂර කරලා තියෙන සිත අඩුවෙන් බැවින් නිසියාකාරව පෙරසූදානමකින් මෙම අවධානම අඩු කර ගැනීම සඳහා සියලු දෙනාම දැන් සිටම ක්‍රියා කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. ඊළඟට විශ්වාස කරන්නට හෝ නොකරන්නට කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 25 අතරට ඇවිල්ලා තියෙනවලු. ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වෙලා ඒ ජාත්‍යන්තර ඇල්ෆායන 2017 වර්ග කිරීමට අනුව ඊට අනුව 2016 වසරේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23 වෙනි ස්ථානය හිමිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ථාන දෙකක් පහළටයි ගිහිල්ලා තියෙන්නේ. 2015 වසරේ සාපේක්ෂව ඒ ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමක්. 2015 වසරේදී කොළඹ වරායට හිමි තිබුණේ 26 වෙනි ස්ථානය. ඉතින් නාවික අමාත්‍ය වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසන්නේ කොළඹ වරාය පරිසරයේ ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම මෙම ජයග්‍රහණයට හේතු බව. ලෝ බහලු මෙහෙයුම් සිදු කරන සියලුම වරායන් ඇල්ෆාලනින් වර්ගීකරණයට ඇතුළත් වෙනවා. 2016 වසරේත් මෙම බහලු මෙහෙයුම මිලියන 5.7 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ බහලු වෙහෙයින් වර්ගයේ වේගය 10.6% සනාහ කරනවා. කොළඹ වරායි ප්‍රවේශ මාර්ග ගැඹුර පරියන්ත අද්දර ගැඹුර හා වරාය තටාක පුළුල් වීම පරියන්ත මෙහෙයුම ධාරිතාව පුළුල් වීම යනාදී සාධක මත අතිවිශාල නෞකා සහ සුවිශේල නෞකා මෙහෙයීමේ හැකියාවක් කොළඹ වරාය සතුවීමත් මීට සාධක වෙනවා කියලයි දැනගන්නට තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා ඒ තවත් ලංකාවේ තොරතුරු පනත ලෝකයේ තෙවැනි තැනට තොරතුරු දැනගැනීම පනත ඇවිල්ලා තියෙන්නේ. ලෝකයේ තොරතුරු දැනගැනීම පිණිස නීතිය ශ්‍රේණිගත කරන කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී වූ සඳහාව මධ්‍යස්ථානයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුවයි ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ හොඳම තුන්වැනි තොරතුරු දැනගැනීමේ නීතිය බවට පත් වෙලා තියෙන්නේ. පළවෙනි තැන මෙක්සිකෝ සහ දෙවෙනි තැන සර්බියාවටයි හිමිලා තියෙන්නේ. ඒ සමගම විවාහ වයස වෙනස් කිරීමට විද්‍යත් විරෝධී විවාහය සඳහා නෛතික වශයෙන් පිළිගත් වයස අවුරුදු 18ක් වන ආම වයස් ප්‍රමාණය අවුරුදු 16 දක්වා පහත් දැකීමට විවිධ අංශ මගින් යෝජනා ඉදිරිපත් කළා තිබුණා. ඒ ගැහෙන දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය දිට අහිතකර තත්ත්වය ඇති කරන බවයි සෞඛ්‍ය අධ්‍යාපන නීති මනෝ සමාජ විද්‍යා ළමා ඇතුළු විවිධ අංශයන් විද්වත්තු අවධාරණය කරන්නේ. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරී සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න වෛද්‍ය හරිචන්ද්‍ර යමන්දාවල මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි දීපිකා උඩුගම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික මනෝවිද්‍යාංශයේ මහාචාර්ය ප්‍රියංජලිද සොයිසා මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ඔස්ට්‍රේලියානු කොමසාරිස්රය ඇතුළු විද්වත්තු මෙම විරෝධතා අදහස් දක්වන. ප්‍රජනන සෞඛ්‍ය හා ලිංගික ක්‍රියාවලිය පිළිබඳ ඇති දැනුම මදකම ගැහෙන දරුවන් ගර්භිණී බවට පත්වීමට මූලිකව බලපාන බව දෙන එම පිරිස් පාසල් අධ්‍යාපන තුල ළමයින්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ පුහුණු ගුරුවරු මගින් විධිමත් අධ්‍යයනයක් ලබා දිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. ඉතින් මොනවා විදිහට තමයි අද ප්‍රවෘත්ති ගැන සඳහන් කරනවා කියන්න තියෙන්නේ. ඉතින් අපි තවත් ගීතයකට සම්බන්ධ වෙන්න ඉස්සරලා
Sinhala News, interviews and Sinhala music. Gamini Sirivadana proudly brings you
Run Dirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Run Derana Sunday Show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Run Derana.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ගුවනට මුසුවන තිසර FM ගුවන් විදුලි නාලිකාව ඔස්සේ රන්දෙරණ ඉරිදා සැදැල්ලට දැන් ඔබට නැවතත් සවන් දිය හැකි.
නව ශ්‍රීලන්ත වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 8ට, බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට හා සෙනසුරාදා දහවල් 11ට
www.tisara.com වෙබ් අඩවිය වෙත.
කවුද පාට කරලා තිසාවැරි යුරේ තිබීමට හමුුණා කාට අයිති දැයි කියන්න ඔබටත් මෙය අමතක වී තිබුණා සසරයිම දුර ඈත දවසක ආදරින් අපි හම්වෙලා පිම්කවත තිබිලා හිත තලාගි ආදර කඳුලක් ආයෙමත් මට හමුණා වසත් කාලෙක ආදරෙන් අපි වෙන් වෙලා ඇසෙනු කඳුළු ඇල් හමුණා එදා පිම් සිත හමුණා ඔබේ සුවඳෙහි තවදලා ආදරයේ සිවිල් දින් ආදර අඳුලක් කවුද පාට කරලා තිසාවැරි යුරේ තිබීමට හමුණා කාට අයිති දැයි කියන්න ඔබටත් මේ අමතක වී තිබුණා අමතක වී තිබුණා
පෘථිවියේ අලුත්ම සත්වැනි මහද්දීපයේ මතුවේ. පෘථිවියේ සම්භවය පිළිබඳ නොයෙක් මතවාද තිබුණත් එහි ආරම්භය ලෙස විද්‍යාඥයන් සැලකන්නේ මීට වසර මිලියන 4500ක් පෙර ලෙස සිතනවා. එහිදී ඔවුන් පෘථිවියේ ආරම්භයේ සිට ප්‍රධාන යුග තුනක් ගැන කතා කරනවා. එනම් ප්‍රාක්‍රේම්බීය යුගය, පෙලියෝසෝයික යුගය හා සෙනෝසෝයික යුගය ලෙස. සෙනෝසෝයික යුගය මේ යුග තුන අතරින් විශේෂ වන්නේ පෘථිවි භූතලයේ සිදු වෙනස්කම් බොහෝමයක් මේ කාලය තුල සිදු වූ නිසා. විශේෂයෙන්ම පෘථිවි කබලේ සිදු වූ භූතල වෙන්වීමත් එමගින් මහද්දීප සෑදීමත් විවිධ ශාඛා හා සත්ව කොටසවල ඇතිවීමත් මෙම කාලය තුල සිදු වූ ප්‍රධාන වෙනස්කම් වෙනවා. විශාල ඩයිනෝසරයන් මෙන්ම බොහොමයක් ක්ෂීරපායි සත්වයන්ගේ බිහිවීමද අට්ලාන්තික් ප්‍රදේශ පුළුල් වීම හා කඳු විශාල ලෙස ඉහළට එසවීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇල්ප්ස් හා හිමාලය වැනි කඳු වැටි ඇතිවීමත් මෙම යුගයේදී සිදු වූ බවට සාක්ෂි ලැබී තිබෙනවා. මෙලෙස මෙම යුගයේදී ඇති වූ මහද්දීපකරණය නිසා මෑතක් වන තුරුම අපට ප්‍රධාන මහද්දීප හයක් හිමි වුණා. ඒ ඔබ අප දන්නා පරිදි අප්‍රිකා, ඇන්ටාර්ටිකා, ඕස්ට්‍රේලියා, උතුරු ඇමරිකා, දකුණු ඇමරිකා හා යුරේසියා ලෙස. මීට අමතරව මෑතකදී 7 වැනි මහද්දීපයක් හමු වූ බව පැවසුවොත් ඔබ පුදුම වනු නිසකයි. නව සීලන්තයේ ප්‍රමුඛ විද්‍යාඥයන් රැසකගේ විශේෂ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස ලොව 7 වැනි මහද්දීපය පසුගියදා ලොවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ ඕස්ට්‍රේලියාවට නැගෙනහිරින් නව සීලන්ත සීමාවේ, ඒ කියන්නේ අප ජීවත්වන රට සීමාවේ, වර්ග කිලෝමීටර් බිලියන 4.9ක් ප්‍රමාණය යුතු මෙම අලුත් මහද්දීපය ලොව කුඩාම මහද්දීපය ලෙස විද්‍යාඥයෝ හඳුන්වනවා. මේ නව සීලන්ත සීමාවේ පැවතීම නිසාම එය හඳුන්වන්නේ සිලන්ඩියා යන නමින්. නව සීලන්තයත් ප්‍රංශයටත් අයත් කැලිඩෝනියාවත් අතර පිහිටි මෙම සිලන්ඩියා නව මහද්දීපය ලොව පිහිටි තරුණ මහා තුනීම මහද්දීපය වන අතර ඒ භූමි ප්‍රමාණයෙන් 94%ක්ම සාගර ජලයේ ගිලී පැවතීම විශේෂත්වය. පෘථිවියේ යම් භූමියක් මහද්දීපයක් ලෙස හැඳින්වීමට ප්‍රධාන නිර්ණායක 4ක් සැපිරිය යුතු වෙනවා. ඒ ප්‍රධාන නිර්ණායක 4 නම් පළමුවෙන් සඳහන් කරන්න පුළුවන් භූමිය සාගර තලයෙන් ඉහළට එසවී තිබිය යුතුයි. දෙවැන්න වශයෙන් සඳහන් වන්නේ ඒ භූමිය ප්‍රධාන පාෂාණ වර්ග 3කින්, එනම් ගිනු කඳු වලින් විදාරණය වූ ද්‍රව වලින් සැදී ආග්නේය පාෂාණ, අධික උෂ්ණත්වයෙන් හා පීඩනයට ලක් වී සැදී විපරීත පාෂාණ හා කාදනය නිසා ඇති වූ අවසාදිත පාෂාණ වලින් සමන්වය යුතු වෙනවා. තුන්වනුව හඳුන්වන්නේ සාගර ජල පෘෂ්ඨයට වඩා ඝනකම් පිටත කබලකින් සමන්විත වෙන්න ඕනෙලු. හතරවනුව සඳහන් කරන්නේ ශූත්‍ර මහද්දීපික හෝ මහද්දීපක කැබැල්ලක් ගැන සලකා බැලීමේදී විශාල භූතලයකින් සීමා වී තිබිය යුතුයි. මේ කරුණු කාරණා සියල්ල කෙරෙහි විශේෂ අවධානයකින් වසර 6ක් පුරා පර්යේෂණ නියැලි නව සීලන්තයේ GNS විද්‍යා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අවසානයේ පසුගිය සතියේ මෙම භූමිය ලොව 7 වැනි මහද්දීපය බවට ප්‍රකාශයට පත් කළා. මේ පර්යේෂණය සඳහා වූ සාගර මතු පිටින් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් තොරතුරුද ගුරුත්ව සිතියම් ආදියත් උපයෝගී කරගනු ලැබුවා. මෙම මහද්දීපය මීට වසර මිලියන 60-85 අතර වූ සිනෝසෝයික යුගයේදී ඇති වී තිබෙන බව සොයාගත් මේ විද්‍යාඥයෝ මෙම මහද්දීප සීමාවේ වූ පැසිපික් සාගර පත්ලෙහි ඩොලර් බිලියන 10,000 ගණක පොසිල ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් සොයාගෙන තියෙනවා. මිහිමවට වසර මිලියන ගණනක් තම ඇකේ සංගවා සිටි මේ අලුත්ම ලදරුවා සොයා ගැනීමත් සමගම මිහිමවගේ සම්භවය පිළිබඳ අලුත් අදහස් රැසක් මතුවෙලා. සාගර ජලයෙන් ඉහළට එසවී ඇති ඉතිරි 100%ක භූමි ප්‍රභාගයෙන් මෙතෙක් ලොව නොවූ විරූ පුරාතනයේ පිළිබඳ සාක්ෂි සොයාගත හැකි වේතයි විද්‍යාඥෝ විශ්වාසය පළ කරනවා. සදාහරිත වනගොමු හා කඳු ශිඛරවලින් යුතු මෙම ප්‍රදේශය පුරා විවිධ පර්යේෂණයන්හි නියැලීමට ලොව පුරා විද්‍යාඥෝ දැන් කැසකවමින් සිටින්නේ මිහි මඩලේ අලුත්ම තොරතුරු සොයා ගන්නා පිපාසාවෙන්. අලුත උපන් සිලන්ඩියා හට අපිද සුබ පතමු.
මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නේ නෑ රත්තරන් දුර ඈත 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 දිලෙන තාරුකා තරම්
ෂාන් ෆ්‍රෑන්ඩුගේ හඬ. ඉතින් මෙන්න මේ තවත් විස්තරයක් තියෙනවා. මේ අභ්‍යවකාශය ගැන සඳහන් කරලා තියෙන්නේ, අභ්‍යවකාශයේදී මලද්‍රව්‍ය බැහැරලීමේ නවතම ක්‍රමවේදයක්. ඈත අභ්‍යවකාශයේ ඉලක්ක වෙත මිනිසුන් සහිත යානා පිටත් කර යාමට අභ්‍යවකාශ නියෝජිත ආයතන සූදානම් සිටින්නේ කාලික පටන්. දිගදුරකින් පිහිටි ගමනාන්තයක් සහිත ඉලක්කයක් කරා එළමීමට මාස නොව වසර කිහිපයක් වුදා අභ්‍යවකාශගාමීන්ට අභ්‍යවකාශයේ ගමන් කරමින් ගත කිරීමට සිදු වෙනවා. මෙවැනි දිගු ගමනකදී අභ්‍යවකාශගාමීන්ට බුහුණ දීමට සිදුවන අනපේක්ෂිත කටු ඝටනා ගණනාවක්ම වෙනවා. ඉන් එකක් යානයේ ග්‍රහයකක් හා ගැටීම වැනි හදිසි අනතුරකට මුහුණ පෑවොත් යානය අලුත් වැඩියා කරගන්නා තුරු දිවි රැක ගන්නා ආකාරය. මෙහිදී මුහුණ දීමට සිදුවන අභියෝග අතරින් එකක් ලෙස ශරීර අපද්‍රව්‍ය බැහැරලීමද මුල් තැනක වෙනවා. අඩුතරමින් දින 5ක 6කවත් කාලයකට ඔවුන්ට ඒ සඳහා තාවකාලික පිළියමක් තිබිය යුතු වෙනවා. දැනට යාන හිතිමන වැසිගිරි පහසුකම් වලින් බැහැරව මල හෝ මුත්‍ර පහ කිරීමට හැකියාව තිබෙන්නේ අභ්‍යවකාශ ඇඳුමේ ඇතුළතින් ඇඳ සිටින ඩයපරේ විතරයි. එවැනි ඇඳුමක ධාරිතාව කුඩා බැවින් ඒ දිගු වේලාව සඳහා සුදුසු විසඳුමක් වන්නේ නැහැ. ඒත් අභ්‍යවකාශගාමීන් අභ්‍යවකාශ චාරිකාවට සූදානම් වීමේ දිසා ගොඩ බැසීමකට සූදානම් වීමේදී මේ ඇඳුම ඇගලාගෙන පැය 10කවත් කාලයක් ගත යුතු වෙනවා. පොදුවේ සලකන කල අනාගතයේ සිදුවන දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවලදී ගගනගාමීන්ගේ මල සහ මුත්‍ර බැහැරලීමට දැනට වඩා කාර්යක්ෂම ක්‍රමවේදයක් තිබීම අවශ්‍යතාවය තදින් දැනෙනවා. මේ සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කිරීමේ විවෘත තරගයක් ස්පේස් පූප් චලෙන්ජ් පැවැත්වීමට නාසා ආයතනය කටයුතු කළේ එබැවින්. එමගින් ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වුණේ එක් පැය 144ක අවම කාලයක් දක්වා ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කර බැහැරිය හැකි ක්‍රමවේදයක් විය යුතු බව. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන ලද මේ අභියෝගයට රටවල් 130කින් 19000ක පිරිසක් විසින් විසඳුම් 5000කට වැඩි ගණනක් යෝජනා කරලා තිබුණ අතර ඉන් තුනක් හොඳම විසඳුම් ලෙස නාසා ආයතනය විසින් තෝරාගනු ලබාගෙන එම තරගයෙන් ඩොලර් 15000ක් වූ පළමු ස්ථානයේ හිමිකර ගැනීමට තැචර් කාඩන් නැමැති පවුල් වෛද්‍යවරයෙක් සමත් වෙලා තියෙනවා. ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ ශල්‍ය වෛද්‍යවරයෙක්ද වෙනවා. ඔහු හඳුන්වා දෙන ක්‍රමයේ නම් කර තිබෙන්නේ පෙරිනියල් ඇක්සෙස් ඇන් ටොයිලටින් සිස්ටම්ස් එම්පැට්ස් ලෙසින්. මේ අභ්‍යවකාශ ඇඳුමේ කකුල් එක්කිනක හමුණු ස්ථානයට සම්බන්ධ කළ හැකි වාගුලක් හරහා අපද්‍රව්‍ය බැහැරටගෙන මල්ලකට එකතු කරන මෙවලමක් ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්. මේ වාගුල නැත්නම් නාලය හරහා නාලාකාරව හැකිලූ ප්ලාස්ටික් ඩයපර් එකක් හෝ හැකිලූ ප්ලාස්ටික් බෙඩ් පෑන් එකක් පිවිසිය හැකි වෙනවා. ප්‍රවේශ කළ පසු ඩයපර් එක හෝ බෙඩ් පෑන් එක අපද්‍රව්‍ය රඳවාගත හැකි වෙන ලෙස අවශ්‍ය පරිමාවට සුළං පුරවා පුම්බනු ලබනවා. අවශ්‍ය කාර්ය කළ පසු වාගුලට සම්බන්ධිත නලය හරහා අපද්‍රව්‍ය ඉවතටගෙන ඉන් අනතුරුව ඩයපර් හා බෙඩ් පෑන් එකද පිවිසූ අයුරින්ම හකුලුවා නැවත පිටතට ගත හැකි වෙන ලෙස මේ නියමාව තිබෙනවා. එනම් අභ්‍යවකාශගාමීන්ට ශරීර අපද්‍රව්‍ය ඇඳුම තුළ රඳවාගෙන සිටීම අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඒකත් හරියට බලහම දැන් මේ පොඩි ළමයින්ට නැත්තම් වයසක උදවියට මේ ලෙඩ නිතරම අසනීප ගතියෙන් තියෙන කට්ටියත් විවිධ මේ විදිහේ ඩයපරයන් හරි ගැසලා තියෙනවනේ. ඉතින් මේ ක්‍රමවේදයේ යම් දිනක එක්තන සිටින රෝගී සඳහා දේහ අපද්‍රව්‍ය බැහැරලීමට ආකර්ෂණීය විසඳුමක් වන බවටයි විශ්වාස කරන්න පුළුවන් කියලා තමයි මේ තොරතුරෙන් සඳහන් වෙන්නේ. ඉතින් කාන්ති මොනවාරි කෙටි තොරතුරක් ඉදිරිපත් කරන්න පුළුවන්.
අමුතුම කතන්දරයක් තියෙනවා මේ ඇහුවොත් එම හිනත්යයි. දිල්ලියේ කැඩුම් බිදුම් කාමර කියලා ඉන්දියාවේ නවදිල්ලි නගරේ පිහිට ඇති මුදලට තමන්ට රිසිසේ භාණ්ඩ කඩා බිඳ දැමීමට අවස්ථාවක් ලබා දෙන අපූරු ස්ථානයක් පහුගිය දිනවල වාර්තා වුණාලු. පුද්ගලයෙකු යම්කිසි මානසික අසහනයකින් හෝ ප්‍රශ්නයකට මුහුණ දුන් අවස්ථාවක තම ආතතිය මෙසේ පිටකරන බව අසා තිබුණද එසේ කිරීමට හැකි මධ්‍යස්ථානයක් පිළිබඳව නම් කලින් අසා තිබුණේ නැහැ. එසේ නම් මෙම නවතම පුවත වාර්තාවන්නේ ඒ ගැන. මෙම කාමරය තුලදී තමන්ට අවශ්‍ය වූ විට මුදල් ගෙවීමෙන් පසු තුවක්කුවක් වෙනුවට බේස්බෝල් පිත්තක් හෝ ක්‍රිකට් පිත්තක් භාවිතයෙන් යන්ත්‍ර උපකරණ ආදියට පහර දී ඒවා කඩා බිඳ දැමීමේ හැකියාවක් ලබා දෙනවලු. අමුතුම ක්‍රමයක් නේද මේ ආතතිය පිට කරන්න.
ආදරේ මාලිගාවේ මාගේ කුමරී කිරුළු පැලඳුවයා පින්නේ පිපි රෝස මලවාගේ ජීවිතේ ආය මං ඉපදුනේ
I'm not afraid.
කළා පොඩි ආඩම්බරකාරී මගේ
තියන්නේ මේ බලකාමේ හමිය අධිරාජ්‍ය බිඳවන වැටන අන්දම විද්‍යාත්මක සනාත කළ තින අරු. ඉතින් මේ දිගටම නෝෂ්‍ය දූෂණය හා නාස්ති සිදුවීම් ප්‍රතිඵල ලෙස දැවන්ත සමාජ ආර්ථික පරිහානයක් සිදු වෙනවා. කොහොමුණත් මිනිසා අල්ලස් හෝ දූෂණයට නතුවන්නේ කාගේ වරදක් නිසාද සොයා බැලීමට මනෝවිද්‍යාඥයන් පෙළඹුණා. අනිකාට අපි ඇඟිල්ල දික් කරන නමුත් සෑම විටම අප නිවැරදි බවට විශ්වාසයක් පවතිනවා. අනිකාට දිගු කරන ඇඟිල්ල අපවිත දිගු නොවන බව අපගේ විශ්වාසය. නැවතම විද්‍යාත්මක අධ්‍යයන වලින් හෙළිවන්නේ ඕනෑම පුද්ගලික ඕනෑම අවස්ථාවක මේ අන්දමට අල්ලස් හෝ දූෂණයට නැති විය හැකි බව. මෙය පරිණාමික වශයෙන්ද වැදගත් සංසිද්ධියක්. සෑම පුද්ගලිකට අවශ්‍ය ලෙස ක්‍රියා කිරීමට මෙය බලකිරීමක් වෙනවා. මේ සම්බන්ධව අදහස් දක්වන මනෝවිද්‍යාඥ රොබර්ට් කර්ෂ්මන් සඳහන් කරන්නේ මේ පසුවට හිප්පොක්‍රිසි හෝ කුහකත්වයේ ලෙසින් හයිපොක්‍රිසි හෝ කුහකත්වයේ ලෙසින් අනෙකුට ඕනෑ වඩා අවංක වෙනවා නම් ඒට ප්‍රධාන හේතුව තවත් කෙනෙකුට රැවටීමට ඕකට පවතින අවස්ථා සංඛ්‍යාව ඉතා අඩු වීම නිසා. මේ සම්බන්ධ ශිෂ්ටලන්ත විද්‍යා හා තාක්ෂණ ආයතනයේ සැමියල් බෙන්ඩ්හැඩ් විසින් පරීක්ෂණ දියත් කරලා මෙහිදි තෝරාගත් ලද කණ්ඩායමට මුදල් බෙදා දීලා ඇති අතර එම මුදල් තම අත හෝ තම සේවකයන් අතර බෙදා ගැනීමට අවස්ථාවක් ලබා දීලා මෙහිදී පෙනී ගිහිල්ලා තියෙන්නේ අවස්ථාව ලැබෙන්නේ නම් තමා යටති සේව කරන පුද්ගලයන්ගේ මුදල් තමාත යටින් යටිමඩි ගහ ගැනීම සියල්ල නොපැකිලෙන බව. කියන්නේ අන්ඩර්හෑන්ඩ් ඒප්. මේ පරීක්ෂණ තවදුරටත් සිදුකර ඇති අතර චීනයේ සරසවිය පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරන්නේ බලේ වඩා පවතින පාර්ශ්වයේ වැඩි වැඩියෙන් වංචා කිරීමට පෙළඹ වෙනවා. ඒක හරියටම හරි. කොමන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ හා දේශපාලඥ ලෝව ඇන්ෂන් ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ සියලු බල රාජ්‍යන් කාලේ ගතවීම සමග විනාශ වී ඕල් පවර් ටෙන්ස් ටු කරප්ට් යන බව. බලය ලද වහම අපට අත යටින් ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්තාව නොසලසනවා. මෙහිදී සිදුවන්නේ අප බලය ලැබීම සමග සිතන පතන අන්දම වෙනස් වන බවයි. මෙහිදී මෝරල් මයෝපියා හෙවත් නම් තත්ත්වයක් ගොඩනැගෙනවා. මෙම තත්ත්වය සමාන වන්නේ ඔබ මත්පැන් පානය කිරීමට ඇල්කොහොල් මත්පැන් පානය කිරීම සමග ඔබට වඩා පුළුල් ලෙස සිතීමට පවතින අවස්ථාව නැහිමි වෙනවා. මේ ප්‍රතිපලයක් ලෙස සීමා ඉක්මා ආත්ම විශ්වාසයෙන් හෝප සෙල්ෆ් කොන්ෆිඩෙන්ස් කටේජු කිරීම හෝ සීමා ඉක්මා තක්සේරුවක හයිපර් ඇසර්ටිව් යදෙනවා. නෙදර්ලන්තයේ එසේම සරසවි ආශ්‍රිතව තවත් පර්යේෂණ අධ්‍යයනයන් සිදු කරලා තියෙනවා. මෙහිදී අධ්‍යයන ලක් වෙලා තියෙන්නේ බලය ලැබීම සමග අප මොලේ අභ්‍යන්තරයේ වන වෙනස්කම බලය සමග මෙතෙක් මොලේ අක්‍රීය ප්‍රයත්න කොටස වඩා ක්‍රියාත්මක වන බව සොයාගෙන තියෙනවා. පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණයට නැතිවීමට බලය ලැබීම පමණක් නොව ඔහුගේ මානසිකත්වයේද මනා ලෙස බව පර්යේෂක ඩන්කන් ඇලේ පවසනවා. ඔහු පවසන්නේ මුදල් වඩා මුදල් ලෙස හුවමාරුවන භාණ්ඩ ආදිය වංචා කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන බව. ඉතින් ඔන්නෝ විදිහට තමයි මේ අල්ලස දූෂණය කියන එක. ඉතින් මේ ඊළඟට තම බලය ආරක්ෂා කරගන්න මේ මුදල් නිසා පෙළඹෙනවා. දේශපාලඥයන්ට අල්ලස් දූෂණ ලබා දීම, ආයුධ මිලට ගැනීම, තම වරදකරුවන්ට අඩුවෙන් දඬුවම ලබා දීම ආදී මේට හේතුව. හොඳම නිදර්ශන විදිහට කියන්න පුළුවන් පහුගියදා නිවුස් ඔෆ් ද වර්ල්ඩ් පුවත්පතේ වාර්තාකරුවන් ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ හඬපට දුරකථන සංවාද සොයාගනු ලැබී පෞද්ගලික රහස් පරීක්ෂකවරුන්ට මුදල්ගේ බව සනාථ වීම. බලකාමයේ අඳවීම සමග පාලකීන්ට දුර නොපෙනීම හේවත් ළඟ ඍජුම් බලා කටයුතු කරමුට පෙළඹෙන අතර මේ මෝරන් මයෝපියා ලෙස හඳුන්වනවා. මැති ඇමතුරුන් පමණක් මේ ඔවුන්ගේ සහායකයන් ආරක්ෂණ දාරින්න ලේකම්වරුද මේ අන්දමට කටයුතු කිරීම සුලභ කරනවා. මිසුන් මේ අන්දමට අල්ලසට දූෂණයට හා පිරිහියාමට බලපාන්නේ බලකාමෙන් මත්මී පමණක් නොවන බව විද්‍යාඥ මතය. මේ සඳහා ඔවුන්ගේ මනෝභාවයන්ද බලපානවා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතන විසින් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවට අනුව ඩෙන්මාර්කේ, නවසීලන්තයේ, සිංගප්පූරුව, ෆින්ලන්තයේ, ඔස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකා වැනි රටවල් ශක්තිමත් රාජ්‍ය තත්ත්වයන් දරයි. මෙහි පහළින්ම සිටින්නේ ඉරානය, ඇෆ්ගනිස්තානය, බුරුමේ හා සෝමාලියා වැනි රටවල්. ඉහත සෑම රාජ්‍ය තුල වාසය කරන හෝ වාසයට පුරුදු පුද්ගලයන් කාලය ගත වීම සමග අල්ලස් හෝ දූෂණයට නතු නොවන බවයි පරීක්ෂකයන් පවසන්නේ. මේ නිසා සෑම රාජ්‍යයකම පුද්ගලයාට වඩා හොඳ යහපාලනයක් ඉගෙන ගැනීමට නම් ඉහත මුලින් සඳහන් කළ රාජ්‍යයන්ට කෙටි කලකට යවන්නට ඕන. ඉතින් ආර්ථික හා සමාජීය බිඳවැටීම සම්බන්ධව අදහස් දක්වන ජනගහන ජීව විද්‍යාඥ පීට ටර්චින් පාලකින් සහ පාලිතයන් අතර ගැටුම ඉහළ යාමත් සමග මේ තත්ත්වය තවදුරටත් ඉහළ යන බව මේ ඉතිහාසයේ පුරාම පැවති තත්ත්වයක්. ඊට කදිම නිදර්ශනක් තමයි ලෝක ජනගහනයේ ඉහළ යාම සමග කම්කරු අවශ්‍යතාවයේ අඩුවී යාමේ ප්‍රතිඵලයක් ලෙස එක් කම්කරුවන්ට ගෙවන වැටු ප්‍රමාණය අඩුවීම. මේ නිසා ශ්‍රමිකයා හා ස්වාමියා අතර ගැටුමක් නිර්මාණය වෙනවා. කම්කරුවා තවදුරටත් දුප්පත් වෙනවා. ස්වාමියා ධනවත් වෙනවා. මේ අසාමාන්‍යතාව අවසානයේදී බලය සඳහා වරගලයට බවට පත් වෙනවා. මේ අන්දමට සමාජ ආර්ථික බිඳවැටීම බලක්වා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන්ද පරිශීලකයන් පෙන්වා දෙනවා. සමාජ තුළ තමාට යම් පිළිගැනීමක් වටිනාකමක් හිමි බවට අවබෝධය සහ දැනීමක් ඇති බවට හැඟීමක් සීකල යුතුයි. මීට අමතරව අල්ලස් හා දූෂණයට එරෙහිව දඬුවම් කිරීමද සාර්ථක උපායක්. යුරෝපා රටවල ඉහළ පෙළේ දේශපාලකයන් අල්ලස් හා දූෂණයට වරදකරුවන් වී සිරගෙවල්වල නියමන අවස්ථා මීට නිදසුනක්. නිරන්තරයෙන් පාලන කටයුතු කියන්නේ විගණනය කිරීම සඳහාද දූෂණයට අල්ලස් පෞද්ගල අවස්ථා අඩු වෙනවා. සෑම කෙනෙකුගේම කිල්ලෝටවල හුණු තිබෙන්නට පුළුවන්. ඒත් බලයෙන් ඉහළ පාලකීන් පාලනය අසුරුවත් වඩා වැදගත් වන්නේ ඉහළ පෙළ පුද්ගලයන් වෙතින් රාජ්‍ය දූෂණයකට හා පරිහානියකට පත්වීම වළක්වා ගැනීම. මේ සඳහා බල නොකරන විද්‍යාත්මක යාන්ත්‍රණයක් තිබිය යුතුයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ලෝකයේ දෙස බැලීමට පාලකීන්ට ඉගන්වන්න ඕන. බලතුලනකින් මෙම පාලනයට අවබෝධ ලබා දිය හැකි බවයි මෙම ලිපි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පායලා සේ ජීවිතේ පැස යන සැඳවක සිද්ධිත මායිම කඳුළු සලනා සඳවති ඉතින් යන්නට වරම් දීපන් හිතවති
රසවින්දනය සඳහා ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
රන් දෙරණ ඉරිදා සඳැල් ලෝපුරා සිටින ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් නාසීලන්තේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන්තරංගෝස්සේ සෑම ඉරිදාම පස්වරු 2:55ට සජීවීව ගුවනටම සුවන ඔබේම ගුවන් විදුලි වැඩසටහනයි
planetorio.org.nz/randerana
කන්දි
අඟහරු ලොවේ මහ පොළොවේ යට මහනගර හදාගත්ත ජීවීන් ඉන්නෝ. මෙහෙම කියන්නේ කවුරුත් නෙවෙයි. පෙර භවය ගැන කතා කරන දරුවෙකු. පෙර භවයේ පිළිබඳ සිය මතකයන් සිහි කළ හැකි දරුවන් පිළිබඳව අප කොතෙකුත් අසා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියාව, බුරුමේ, තායිලන්තයේ වැනි පෙරදිග රටවලින් පමණක්ම යුරෝපීය ඇතුළු බටහිර රටවලින්ද මෙවැනි දරුවන් පිළිබඳ කොතෙකුත් විස්තර අසන්න ලැබෙනවා. මේ කියන්නේ යන්නේ එවැනි පෙර භවයේ සිහි කළ හැකි දරුවකු ගැනයි. නමුත් මේ දරුවා මෙතෙක් අසා ඇති අන් සියලු දරුවන්ට වඩා සුවිශේෂී වෙනවා. මේ දරුවා පවසන පරිදි වූ සිය පෙර ජීවිතයේ ගතකොට ඇත්තේ පෘථිවියේ නොව අඟහරු ලොවේ. මේ ඇදහිමට මෙන්ම ඇදහිමට අපහසු මෙන්ම විමතිය දනවන්නක් වෙනවා. ඔබ අප පමණක් නො මුළු ලෝම විමතියට පත් කරමින් මේ දරුවා ඔහුගේ පෙර භවයේ සිහි කරමින් පවසා සිටින්නේ අඟහරු ලොවේදී කළ කී දෙයයි. 1996 ජනවාරි මාසයේ 11 වෙනිදා රුසියාවේදී උපත ලද බොරිස්කා ක්‍රිපියොනොච්ගේ මව වෛද්‍යවරියක් වන අතර පියා හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඉදිකිරීම මංජයේ අධීක්ෂකයෙකු ලෙස කටයුතු කරනවා. මව්පියන් මේ දරුවාගේ සුවිශේෂීතාව හඳුනාගෙන ඇත්තේ ඔහු පිළිඳු වියේදීමයි. බොරිස්කාගේ මව පවසන පරිදි බොරිස්කා ඉපදී දින 15ක් ගතවත්ම ඔහුට තම හිස එසවීමට හැකි වෙලා මාස 4ක් ගතවත්ම ඔහු තම පළමු වදන උච්චාරණය කරන්න සමත් වෙලා බොරිස්කාට වයස මාස 7ේදී ඔහුට සිය පළමු වාක්‍යයේ පැවසීමට හැකියාව ලැබිලා ඔහුගේ මෙම අසාමාන්‍ය හැකියාව පිළිබඳ මව්පියෝ මහත් පුදුමයට පත් වුණා. වයස අවුරුද්දක් ගතවත්ම බොරිස්කාට පුවත් පත්වල සිරස්තල කියවීමට හැකියාවත් ඉන් අනතුරුව පාට හඳුනා ගැනීමේ හැකියාවත් ලැබිලා අවුරුදු දෙකක් පමණ වීමේදී ඔහු මනාව චිත්‍ර ඇඳීමේ හැකියාව ප්‍රගුණ කළා. මේ අතරතුර කාලයේදී බොරිස්කා පෙර පාසල් යෑම ආරම්භ කළ අතරම ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා දැක්වීම ගුරුවරුන්ගේද මහත් විමතියට හේතු වෙලා සම වයසේ දරුවන් සමග සැසඳීමේදී ඔහුගේ බුද්ධි වර්ධනය අසාමාන්‍ය උසස් මට්ටමක පැවති අතර භාෂා හැකියාවද විශේෂ වුණා. බොරිස්කා දැනුම ලබා ගන්නේ බාහිර පරිසරයෙන් පමණක් නොවන බව මේ වන විට ඔවුන්ගේ මෝපියන්ට වැටහී තිබුණා. කොහි හෝ නොපෙනෙන මානයකින් ඔහුටත් නොදැනීම ඔහු වෙත තොරතුරු ගලා එමින් පැවතුණා. මේ පිළිබඳව පවසන බොරිස්කාගේ මව කවුරුවත් එයාට කියා දීලා නොවේ. එයා තනියම එරමිනියා ගොතාගෙන වාඩි වෙලා පෑ ගණන් දේවල් කියනවා. ඒ ඔක්කොම අඟහරු අභ්‍යවකාශ යාන වගේ දේවල් ගැන තමයි. මේ කාලේ බොරිස්කාගේ වයස අවුරුදු දෙකක් පමණ වෙනවා. බොරිස්කා තම අඟහරු ලොවේ වාසය කළ බව විශ්වාසීමට පටන් ගත්තේ මේ අවදියේ. එකල අඟහරු ලොව වාසයට සුදුසත්තේ පැවතිලා. නමුත් භයානක ව්‍යසනයකින් පසු අඟහරුගේ වායුගෝලයේ විනාශ වෙලා ඒ නිසා ඒ වාසය කළ පිරිස අතරින් ඉතිරි වී ඇත්තේ සුවල්ප දෙනෙකු වන අතර ඔවුන් මේ වන විට පොළොව යට ඉදි කළ නගරවල ජීවත් වන බව බොරිස්කා පවසනවා. මේ කාලයේදී පර්ෂණ කටයුතු සඳහා තමා බොහෝ වාරයක් පෘථිවියට පැමිණි බවත් එකල ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ බවත් ඔහු පවසනවා. මේ කාලේ පෘථිවියේ වාසය කර ඇත්තේ ලෙටිරියන් වරුයි. ඔහුගේ මිතුරෙකුද වී සිටි ලෙටුරියන් වරුකු ගැන බොරිස්කාගේ මතකයේ පවතිනවා. ඒ මිතුරා ඔහුගේ දෑ සිතිරුපටි දීම මියගොස්. මේ සිද්ධිය බොරිස්කා විස්තර කරන්නේ අද ඊයේ සිදුවක් මෙන්. පෘථුවියේ එක මහද්වීපයක් හිටි හැටියේ දෙකට බිඳුණා. ඒක කොටසක් ජලයෙන් යට වුණා. මේ වෙලාවේ මගේ යාළුවා හිටපු ගොඩනැගිල්ලට විශාල ගලක් වැටුණා. ඒකෙන් එයා මැරුණා. මට එයාව බේරාගන්න බැරි වුණා. ඉතිහාසඥයන් පවසන පරිදි ලෙටුරියන්වරු පෘථුවියේ වාසය කර ඇත්තේ මීට වසර ලක්ෂ 8කටත් පෙරයි. පොරිස්කා පවසන්නේ මේ පවසන්නේ එතරම් දිගු අතීත කතාවක්. ලෙටුරියන්වරු අඩි 9ක් පමණ උසින් යුතු බව මොරිස්කාගේ මතකයේ තියෙනවා. ඔවුන් තම අධ්‍යාත්මය දියුණු කර ගැනීමට කටයුතු නොකළ බැවින් එසේ විනාශ වී ගිය බව ඔහුගේ අදහසයි. පොරිස්කාගේ මේ අසාමාන්‍ය කතා පුවත ප්‍රචලිත වෙද්දී ලෝපුරා පර්යේෂකයෝ ඔහු සොයා පැමිණ පර්යේෂණ පැවැත්තුවා. එවැනි එක් පර්යේෂණයකදී පර්යේෂකවරයෙකු ඔහුගෙන් විමසුවේ පෘථිවියේ සිට යවන අභ්‍යවකාශ යාන අඟහරු මත ගොඩ බෑමේදී ඒවා විනාශ වන්නේ ඇයිද යන්නයි. ඊට පිළිතුරු වූයේ එම යානාවල අහිතකර කිරණ ඇති බැවින් අඟහරු විසින් නිකුත් කරන කිසියම් තරංග පද්ධතියක් මගින් ඒවා විනාශයට පත් කරනවාගයි. තවත් වරක් කෙවෙනි පර්යේෂකයන් පිරිස සමග පැවති සාකච්ඡාවකදී බොරිස්කා විසින් කොයිලිස් නම් වචනයක් පවසා තිබෙනවා. කවර භාෂාවකවත් තෙවැනි වචනයක් අසා නොතිබූ පර්යේෂකයෝ ඒ කුමක්දැයි ඔහුගේ විමසුවා. ඒ මගේ ග්‍රහලෝකේ භාෂාව. ඒකෙන් කියවන්නේ මම ඔබට ආචාර කරනවා කියලා. පොරිස්කාගේ පිළිතුරු වුණා. කවර වයසක සිට ඔබට ඔබේ අතීතය මතක තිබේද ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් බොරිස්කා පවසා සිටියේ වයස 13 සිට ඔහුගේ පෙර භවය මතක ඇති බවත් මේ ජීවිතයේ සියල්ල උපතේ සිටම මතක ඇති බවත්. බොරිස්කා පවසන පරිදි අඟහරු ලෝව වැසියන් ආශ්වාස කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. එසේනම් ඔබටත් කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වන්නේදයි ඇසූ විට ඔහු පැවසුවේ පෘථිවි ශරීරයකින් සිටින නිසා එසේ අවශ්‍ය නොවන බවයි. ඒ වුණත් පෘථිවි වාතයට අපි කැමති නෑ. මොකද ඒ වාතය නිසා තමයි වයසට යන්නේ. අඟහරුවල වයසට ගිය අය නෑ. හැමෝම වයස 30-35 වගේ සදාකාලික තරුණයි. තමා එකල අභ්‍යවකාශ ගමන්වලදී පෘථිවියට පමණක් නොව සෙනසුරු ග්‍රහයාද කරා ගමන් කළ බවත් ඒ ගමන් ඉතා අසීරු බැවින් එහිදී තම සගයන් බොහෝ දෙනෙකු මිය ගිය බවත් බොරිස්කා පවසනවා. බොරිස්කා පස්වැනි වියේදී ප්‍රොසපයින් නම් ග්‍රහලොවක් පිළිබඳව පවසා ඇත. ඔහුගේ මව්පියන්ද මේ වදන අසා ඇත්තේ ඔහුගේ. ඔහු මීට පෙර මෙවැනි ග්‍රහලොවක් ගැන දැන සිටියේ නැහැ. පසුව කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ මේ ග්‍රහලොව මීට වසර මිලියන ගණනකට පෙර මියගිය ග්‍රහලොවක් බවයි. බොරිස්කා පවසන්නේ තමන් ඇතුළු පිරිස අඟහරු ලොවේ සිට මේ ග්‍රහලොව මිය යන අයුරු නිරීක්ෂණය කළ බවයි. වරක් රූපවාහිනිය නරඹමින් සිටින අතර එහි ඩිස්කවරි චැනලයේ දුටු විශාල ඇස් ඇති කුඩා ශරීරවලින් යුතු අලු පැහැ පිටසක්වල ජීවින් දුටු බොරිස්කා, අපි මේ වගේ අය නොවෙයි. අපි ඇට්ලන්ටිකා මිනිසුන්ට සමානයි උසයි. මේගොල්ලො වෙන වන්දාකිනියක අය. මේ අය දරුණුයි. ඕනෑම කෙනෙක්ව පරීක්ෂණ කරන්න යොදා ගන්නවා. අපි ඒ අය එක්ක සටන් කරලා පවා තියෙනවා කියලා පවසනවා. කෙසේ වුවද බොරිස්කාට අඟහරුලව තම පවුල වූ ඒ සමාජිකයන්ගේ නම් කිසිවක් මතකේ නැති බව පවසනවා. බොරිස්කා පවසන්නේ මේ වන විට පෘථිවියේ විශේෂ දරූපත් සිදුවෙමින් පවතින බව. අනාගතයේ පෘථිවියේ විශාල වෙනසක් සිදුවන බවත් එහිදී විශේෂ දැනුමක් ඇති අයගේ සේවය අවශ්‍ය බවත් එම නිසා මේ විශේෂ දරුවන් වෙනත් ග්‍රහලෝකවල සිට පෘථිවියේ උපත ලබනවත් බොරිස්කා පවසනවා. බොරිස්කා සිතන්නේ ඔහු පෘථිවියට පැමිණියේ වැදගත් කාර්යභාරයකට බව. බොරිස්කා පවසන්නේ මිනිසුන් විඳවන්නේ ඔවුන්ගේ වැරදි නිසා බවයි. ඔබ කරුණාවන්ත විය යුතුයි. මිනිසුන් ඔබට හිංසා කළොත් ඔබ ඔවුන් වැළඳ ගන්න. ඔවුන් ඔබට ලැජ්ජා කළොත් ඔබ ඔවුන් ළඟ දනගසා ඔවුන්ගෙන් සමාව ගන්න. ඔවුන් ඔබට අපහාස කළොත් ඔබ පහත් කොට සැලකුවොත් ඔබ ඔවුන්ට ස්තුති කොට සිනාසෙන්න. ඔවුන් ඔබට වෛර කළොත් ඔබ ඔවුන්ට ඒ ලෙසටම ප්‍රේම කරන්න. මෙයයි මෛත්‍රිය. මානුෂිකත්වය සමාව දීම මිනිසුන්ට හුඟක් වැදගත්. මේ බොරිස්කාගේ වදන්. කුඩා දොරවකු බොරිස්කාගේ මේ වචනවලින් ඔහු පර්යේෂණය කළ විද්‍යත් වැඩිහිටියන් අන්ධමන්ද වූවාට සැක නැහැ. බොරිස්කාගේ කතා සියල්ල සැබවින්ම විශ්මය ජනකයි. මේ විශ්වයේ අපි තනිවී නොමැති බව ඔහුගේ කතා අපට හේතු ගන්නනවා. නාසා ආයතනයේ විශ්වයේ ජීවය පිළිබඳ තවමත් පර්යේෂණ පවත්වනවා. ඒත් මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේ විශ්වයේ පවතින දහස් ගණන් ලෝක ධාතුන් පිළිබඳ ඇතඹුලක්සේ වදාළසේක. බොරිස්කාගේ අසාමාන්‍ය දක්ෂතා මුද්දි බට්ටම නිසා ඔහුට විශේෂිත ළමයින් සඳහා වෙන පාසලකට ඇතුළත් කරනු ලැබුවයි. එෙහිදී ඔහු කැපිපෙන දස්කම් දැක්කුවා. බොරිස්කා දැනගත් බොහෝ දෙනෙක් ඔහුව පර්යේෂණයට ලක් කළා. ඔහු සමග සාකච්ඡා පැවැත්තුවා. ඇමරිකාව ඇතුළු බොනත් බොහෝ රටවලින් පව පිරිස් පැමණ විශේෂ වැඩසටහන් කළා. ජාතික හා ජාත්‍යන්තර පුවත්වල ඔහු පිළිබඳ පිටු ගණන් වාර්තා පළ වුණා. කෙසේ වුණත් බොරිස්කා වයසින් වැඩෙත්ම පෙරභවයේ සිහි කළන් බොහෝ දරුවන්ට මෙන්ම ඔහුටද තම අතීතයේ ක්‍රමයෙන් මතකයෙන් වියකී ගොස් අඟහරු ලොව පිළිබඳ ඔහු දැන් පෙරමෙන් උනන්දුවන් නොදක්වන බව කියවෙනවා. තරුණ වියට එළඹින් සිටින බොරිස්කා දැන් වඩාත් නියඬ හුදකලා බවට ප්‍රිය කරන චරිතයක් බවට පත්ව ඇතැයි වාර්තා සඳහන් කරනවා. බොරිස්කාට තම අතීතය අමතකව යන්නක් මෙන් ඔහු පිළිබඳ මතකයේ ටිකෙන් ටික ලොවට ද අමතක වෙමින් යනවා. එහෙත් මේ සුවිශේෂී දරුවා ලෝකයට සිතන්නට යමක් මෙන්ම ගවේෂකයන්ට පර්යේෂකයන්ට නව මාවතක් විවර කර දීමට සමත් වූ බව අවිදාවෙදෙන් පවසන්න පුළුවන්.
මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ අවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ අවසන මුල වේලතවිල්ලේ ඔබ ගැන ඉපැන සිතුවිල්ලේ අවසන මුල වේලතවිල්ලේ දෙරදෙහි ගල් පරයක් ය හැකිනම් දෙමුණත් ඇත කර දියදැල්ලේ මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ සරලලු බඳින් බලා සුදු මුදු වැල් දෙවි නතර වෙලා රළපසරලලු බඳින් බලා සුසුම් වලලු උදුබුවනත යවනෙමි පැතුම් සඳුන් හද ගලෙහි උලා මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය
ප්‍රිය පොදකුණ වී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ
හොඳයි ඒ නාරද දිසා සේකරගේ හඬ දැන් තවත් කෙටි අපිට වැඩි වෙලා නැහැ නමුත් අපි කෙටි තොරතුරක් අරදීපත් කරන්න කැමති මුලින්ම දැන් අපි ඉස්සර අපි ශ්‍රී ලංකාවේ රණවරා රණවරා මල් ඒ වගේ දේවල් තමයි මේ තම්බලා බිව්වේ බෙලි මල් රණවරා මල් එහෙම ඊට පස්සේ කෝපි තමයි පානයක් වශයෙන් ආරම්භ කරේ කෝපි වගාව ආරම්භ කරේ විදේශිකයන් විශේෂ ඉංග්‍රීසි ජාතිකයන් මේ මුලින්ම කෝපි ලුවා ಭಾರತයට පැමිණලා තියෙනවා ඉන්දුනීසියාවේ කෝපි වතුවල වැඩ කරන කම්කරුවන්ගේ ඔවුන්ට තම ප්‍රයෝජනයට කෝපි කැඩීම තහනම් වෙලා ඒ නිසා ඔවුන් කලේ ඉදුණු කෝපි ආහාරයට ගත් උරුලෑවන් මල පහ කළ විට ඒ සමග පිටව ඇති කෝපියට ඇහිඳ සෝදා කෝපි කුඩු බවට පත් කර ගැනීම උරුලෑවගේ ජීර්ණ පද්ධතියෙන් කෝපි ඇටවලට අමුතු රසයක් එකතු වීම නිසා ඒ කෝපිවල තිත්ත රසය අඩු වෙලා ප්‍රිය රසයක් ඇති වෙලා ඔවුන් සොයාගත් ඒ කෝපිවල රසයට ලෝකේ කොතරම් වැහැවැඩලා කියනවනම් අද ඒ කෝපි සැකසිය වෙනුවෙන්ම උරුලෑවන් කූඩු කරගෙන කෝපියට කෑමට දීම සිදු කරනවලු මිල අධික ආහාර අතර හතු වර්ගත් වෙනවා සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුල ඉතාලියේ පීඩ්මොන්ට් ප්‍රදේශයේ දක්වන්න ලැබෙන වයිට් ට්‍රෆල් නම් සුවඳ හතු වර්ගයේ අවුන්සයක් ඩොලර් 200ක් වමන වෙනවා 2007 වසරේ සිට වයිට් ට්‍රෆල් ඉතාලියේ පීසාහිදී ඩොලර් 333,000ක වාර්තාගත මිලකට අලි වෙලා තිබුණා. වසරෙන් වසර ඉතාමත් දුර්ලභ වෙමින් පවතින මේ හතු සොයා ගන්න පුළුවන් පුහුණු කළ බල්ලන් හා ඌරන් මාර්ගෙන් පමණයි. වයිට් ට්‍රෆල් ආහාරයට ගන්නේ අමුවෙන්. ඒවා කුඩා තීරු කර පැස්ටා, ඔම්ලට්, කුකුල් මාස ආදී ඕනෑම ආහාරයක් උඩට එකතු කර ගන්නවා. ඉතින් කෝපි සහ හතු විශේෂ හතු වර්ගය ගැන ඒ සඳහන් කළේ. ඉතින් එහෙමනම් දැබ්‍රසන්නේ අදත් ඔබ සමග ගත කළ කාලය කෙමින් ගිවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණය සහ හඬදායකත්වය
මම කාන්ති දසනායක.
ඒ සමග අද වැඩසටහන තාක්ෂණය හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් වෙලා ඔබත් සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වේලාවට ඔබ හමුවනතුරු ඔබට සුවදාය සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.
අතීතේ අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය ලබා දීමේ අදිටනින් ලෝපුරා සිටින අපේම දූපතුන්ටත් මේ ආශිර්වාදය.
සිරි සිරි ලක පින් බිම මත පින් මහි මෙන් නිපදුන පුත අතීතයේ රට ජය රැකු ජය දුස නැගුරන විරු පුත ආශිර්වාද නුඹතයි මහා සාගර වනේ ආශිර්වාද නුඹටයි මහසඟරුවනේ ගැමුණු දවස නොවයි පදී සිටියා පුත ඒ දවස පෑසුරු විරුකම් රට දැය සුවපත් කරගත්